කුමාර ජයකොඩි ඇමතිතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසන රූඩ මන්ත්‍රීතුමනි, පසුගියදා ඊශ්‍රායලය සහ ඇමරිකාව විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් ආරම්භ වූ යුද්ධය මුල් ලෝකෙම පුරාම දැන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකේ බලපෑම ඒකේ අපේ කලාපයටත් රටටත් දැවන්ත බලපෑමක් කරමින් තියෙන බව හැමෝම දන්නවා. ඇත්තටම ඒව තමයි ගොඩක්ම මේ වෙලාවෙත් අපිට නිරත වෙන්න වෙලා තියෙන්නේ කාර්යයන් වල. ඒක විය හැකි පරිදි මැද පෙරදිග කංජ තෙල් නිෂ්පාදනය කරන ප්‍රමුඛ වෙලේ රටවල් ගැටුමට මැදි වී ඇති තත්ත්වය තුළ මුළු ලෝකයේම දැවැන්ත බලශක්තිය අර්බුදයක ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ගැටුම්කාරී කලාපයෙන් ඔබ්බෙන් තිබෙන රටවල් පවා පළමු පෙළේ රටවල්ද, පොහොසත් රටවල්ද, දැවැන්ත රටවල්ද, දුබල රටවල්ද, ප්‍රබල රටවල්ද, හැම එකක්ම ભેදයක් නැතුව මෙම බලපෑමට දැන් ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට තත්ත්වයේ ගෝලීය විශ්ලේෂණයක් බවට පත් වෙලා තියෙන බව හැමෝම දන්නවා. ඉතින් අපේ රටට විතරක් මේ බලපෑමෙන් මිදෙන්න බෑ. විශේෂයෙන් බංගලොත් වෙච්ච ආර්ථිකයක් තිබුණු රටක් විදිහට යලි ආර්ථික ස්ථායිතාවය ගොඩනගමින් එනකොට අනෙක් පැත්තෙන් අපේ රටේ මෙතෙක් මුහුණ දුන්නු දැවන්තම ස්වභාවික විශ්ලේෂණය අපේ සමන්ත විද්‍යාරත්න ඇමතුමා කිව්වා වගේම ව්‍යසනය බවට ප්‍රකාශිත දිත්වා තුලි ගුණාටුව නිසා අපේ රටේ ආර්ථිකයේ යටිතල පහසුකම් වලට සිදු වූ අති විශාල බලපෑම ඉතා සාර්ථකව කළමනාකරණය කරමින් රටේ අලි ගොඩනැගෙමින් තිබෙන වෙලාවක මේ අභියෝගයේ සුළුපටු එකක් නොවන බව අපි හැමෝම දන්නවා. ඒ වගේම දැන් ඔය විපක්ෂයට වෙලා කෑ ගහන හොඳටම කරන හැටි අපිට කියා දෙන්න උපදෙස් දෙන්න එන ඔය අපේ ගරු මන්ත්‍රීතුමාලගේ පාලන කාලය තුළ රටේ අනාගතය ගැන ස්වභාවික හෝ මේ වගේ විපත්තිදායක අවස්ථාවලදී රට පවත්වාගෙන යන්න ඕනෑ කරන ක්‍රමවේද, ඉන්ධන හා බලශක්ති ගබඩා කරන පහසුකම් වැඩි දියුණු කරලා තිබ්බනම් හෝ අවම පියවර ටිකක්වත් අරන් තිබ්බනම් අපට පොඩි හරි පහසුවක් වෙන්න තිබුණා. යටත් විද්‍යාවක් හැටියට ඉඳලා නිදහස් වෙන කොට අපට ඉතුරු වෙච්ච තිරිගුණාමලයේ තෙල් ටැංකි කීපේවා සංවර්ධනය කරලා භාවිතා කරන්න පුළුවන් තත්වයකට ගෙනල්ලා තිබුණා නම් අපිට විතරක් නෙමෙයි මේ අමාරු වෙලාවේ කලාපයේ අනිකුත් අසල්වාසි රටවල් වලටත් පුංචි හරි උදව්වක් කරන්න අපිට හැකියාවක් තිබුණා. සූර බල බලය පුනර්ජනනීය බලශක්ති ගබඩා කරන ශක්තිමත් බැටරි ගබඩා කරන පද්ධතියක් සකස් කරලා තිබුණා නම් විදුලි බලය ගැන ප්‍රශ්නයක් වතු නොවෙන්නේ තිබුණා. ඒ මොහොතේ ඒ මොකක්වත් කරන්නේ නැතුව අසාර්ථක රටක් බංකොල දාතක් ඉටි කරපු කට්ටිය දැන් ඇත්තටම බොහොම බරට කියනවා කරන්න තියෙන්නේ එහෙමලු මෙහෙමලු, අපි කරන විදිහ වැරදිලු, ජනතාවට අමාරුයිලු. ඔව් මුලාසුන රූඩ මන්ත්‍රීතුමනි, අපේ රටේ ජනතාවගේ අමාරුකම් කම්කටොළු හොඳට දැනෙන හොඳට දන්න ප්‍රජයක් හැටියට අපිට ජනතාවගේ ගැටලු තේරෙනවා. ඒ වගේම අපේ රටේ මහජනතාවත් ඒ බව දන්නවා. දැවන්ත අභියෝගයක් දැවන්ත විවසනයක් හමුවේ අපි රජයක් හැටියේ ජනතාවගේ පැත්තේ ඉඳන් ජනතාවගේ අමාරුකම් තේරුම් අරන් ජනතාවගේ ගැටලු අවම කරන්න ජනතාවගේ පීඩනය මුදවන්න කළ හැකි සියලු දේ කරන බව මේ රටේ ජනතාව බොහොම හොඳින් දන්නවා. සමහර ජනමාධ්‍ය පෝලිං ගාන ගිහිල්ලා ජනතාවය අවුස්සලා වොයිස් කට් ගන්න ගියාමත් නයින්ගේ හැවැ ගැලවෙන්නේත් කුඩු සල්ලි වලින් හැදුණු නාලිකාවල් රෙදි ගැලවෙන්නේ රටේ ජනතාවට උත්තර දෙන්නේ ඒ මිනිස්සුන්ට මේ රජයේ විශ්වාස නිසයි. මුළු ලෝකයේ මුහුණ දෙන දැවැන්ත ගැටලුවක් මැද මේ ගැටලුව, මේ පීඩාව, මේ අමාරුව තියෙන්නේ අපේ රටේ විතරක් නොවන බව දන්න හින්දා නොවේද මේ මිනිස්සු එහෙම කතා කරන්නේ. ඒ වගේම ජනතාවට සහනයක් වෙන්න, පීඩනයක් මුදවා ගන්න අපි රජයක් හැටියට මේ ජනතාවාදී රජයක් රජය ඕනෑම පියවරක් ගන්න බව දන්න හින්දා සහ ඔවුන්ට මේ රජය ඒ තත්ත්වයටම විශ්වාසය හින්දා බව අර පෝලිං වල ඉන්න ගමනුත් මිනිස්සු අර විදිහට උත්තර දෙන බව මම කියන්න සන්තෝසයි. ඊළඟට මේ ගැටලු ආරම්භ වුණාම අපි රජයක් හැටියට ක්‍රියාත්මක වුණ හැටි මම හිතන්නේ ජනාධිපතිතුමාත් උදේවරුවේ පැහැදිලිව ප්‍රකාශ කරා. අපි ඒ වෙලාවේ ගත්ත පියවර යමක් කියන්න ඕන. ඉරානයට පහර දුන් බව ආරංචි වුණ හැටියෙම අපි මේ රටේ තෙල් පොලිම් හැදුනා. අපේ මේ රටේ මිනිසුන් වාහනවල ෆුල් ටැංක් කරගන්නත් තෙල් ගබඩා කරගන්න උත්සාහ ගත්තා. අපි රජයක් හැටියට මිනිසුන්ට කිව්වා ඇති තරම් තෙල් තොග තියෙනවා බව මිනිස්සු අපි විශ්වාස කරා. ඒ පෝලිං ඒ අර්බුදය සමනය කරලා සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. ඊළඟට අපි හිටියේ තත්ත්වය ගැන දැඩි සැලකිල්ලෙන්. ඊශ්‍රායල මීට කලනුත් ඉරානයට පහර දීලා තියෙනවා දින 12ක් තිස්සේ. ඒ ගැටුම පස්සේ එක්තරා විදිහකට සමතයට පත් වුණා. ඒ වගේ මේ යුද්ධය ආරම්භ කරපු විදිය දිගින් දිගටම යුද්ධයක් ගෙනියන්න අපේක්ෂා නොකළ බවත් තත්ත්වය මේ තරම් උග්‍ර වේවි කියලා අපේක්ෂා නොකරපු බව තමා පේන්න තියෙන්නේ. කොහොම වුණත් මේ ගැටුම උග්‍ර වන බව දැනුණම ඒක අපේ රටේ බලශක්ති සැපෙවුම ගැටලු මතු කරන බව දැනනවා. අපි ඊළඟ කටයුතු ක්‍රියාමාර්ගය ගත්තා. මුලින්ම කළේ QR ක්‍රමය හරහා ඉන්ධන සැපෙවුම යම් පාලනයකට ගේන්න කටයුතු කරපු එක. සමහර යුද්ධය ආරම්භ වූ දවසේම QR කේතය ගේන්න කියලා යෝජනා කළත් ඒකෙන් රටේ ආර්ථිකයට එදිනෙදා ජන ජීවිතයට සිදුවෙන බලපෑම අවම කිරීමට අපි ඒ වෙලාවේ ක්‍රියාත්මක නොකර නියම අත්‍යවශ්‍යක මොහොත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික සැලසුම් ක්‍රියාමාර්ග ගනිමින් හිටියා. ඒ වගේම මේ QR ක්‍රමය ගැනත් එකේ බලපෑම ගැනත් කියන්න ඕනේ. සියලු දෙනා දන්න විදිහට මේක කලින් වතාවලත් ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ වෙලාවේ ඒක ක්‍රියාත්මක වුණේ සැපයුම එන හිටලා මිනිස්සු පෝලිං වල හෙම්බත් වෙලා හිටපු වෙලාවක්. ලොකු හිරවීමක පීඩමයක හිරවෙලා එපා වෙලා ඉද්දි QR ක්‍රමයේ පහසුවක් සහනයක් ගෙනවා. තවත් විදිහකින් කිව්වොත් පීඩනයක ඉඳලා පහසුවකට එන්න QR ක්‍රමයේ උපයෝගී වුණා. හැබැයි මේ මොහොතේ ඒ தත්ත්වයෙන් නිමේ ඇත්තටම. මේ පොහොතේ ජනතාව සුලභව තෙල් තියෙනකොට පහසුවෙන් ඉන්න අවස්ථාවක QR කෝඩේ කේතේ ගැනීම නිසා තමයි හිරවීමකට සීමා වීමකට යොමු වෙන්නේ. ඒ නිසා විවේචන චෝදනා එල්ලවීම සවායකයි. මොකද අපි පාලනයක් කිරීම කළ යුතුයි. මොකද අපිට ගත්තොත් එහෙම දැන් කියන්න පුළුවන් මේ මෑත කාලේ තෙල් නිකුත් වීම ගැන ගත්තොත් දැන් මාර්තු 1 වෙනිදා ඉඳන් මාර්තු 19 වෙනිදා ඊයේ වෙනකන් ගත්තාම 92 ඔක්ටේන් 133ක් සාමාන්‍ය පාවිච්චියට වැඩියෙන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වෙනදාට යන ප්‍රමාණයට වැඩිය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 133ක්. එතකොට ලංකා ඔටෝ ඩීසල් 151ක්. ලංකා සුපර් ඩීසල් 181ක්. ලංකා පෙට්‍රල් 95 161ක්. ලංකා කැරසින් භූමිතෙල් 172ක්. ඒ කියන්නේ සාමාන්‍ය පරිභෝජනයට වඩා 50%කට වැඩිය හැම තෙල් වර්ගයක්ම ජනතාව ලබාගෙන තියෙනවා. ඉතින් ඒ අවශ්‍යතාවයත් අපි නොපිරියලා ඉතු කරමින් පවතිනවා. රට තුළ ඇති තෙල් තොග ගැන අපි කවුරුත් අපි අරන් තියෙන පීවර ගැන අපි කියන්න කතා කරන්න අවශ්‍ය නැහැ. සංඛ්‍යාලේඛන වැඩිපුර යාලියලත් කියන හින්දා ඇත්තටම මම කියන්න ඕනේ උනාට විශේෂයෙන්ම මෙම මාර්තු මාසය තුළ ලෝක වෙළඳපොළ තුළ ඔක්ටේන් 92 පෙට්‍රල් 155කින්ද මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඔක්ටේන් 92 පෙට්‍රල් 165කින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඩීසල් 174කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව බොරතෙල් ගත්තොත් 140කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. බොරතෙල් විශේෂයෙන්ම ප්‍රවාහනය පිළිබඳ ලොකු ගැටලුවකට පත් වෙලා තියෙනවා. මොකද එන කලාපයත් එක්ක ගත්තාම ඒක ඇත්තටම ඒකට අමතරව විශේෂයෙන්ම මැරයින් ඉන්ෂුරන්ස්, ඒ කියන්නේ නාවික රක්ෂණය ඉහළ ගොස් තියෙනවා. ඒවයි තමයි ඇත්තටම දැන් මිල වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුව. ඒ වගේ මතක් කරන්න කැමති ලංකාවට ජනවාරි මාසය දක්වා ගෑස් සපයපු කාටලය අර මන්ත්‍රීතුමා දැන් මෙතන නැහැ. එතුමා බොහොම දුකෙන් කිව්වා ඒවා නැතුණාම ජනවාරි, පෙබරවාරි, දෙසැම්බර්, නොවැම්බරුත් නැති වුණා. ඔව් ඒ සමාගම තමයි කරේ. ඒ කාටලය තමයි කරේ. ඒගොල්ලෝ තමයි අන්තිමට වෙලාවට මේ ගෑස් නොදුන්නේ. ඒ කාටලේ වෙනස් වීම තමයි ජනවාරි වල ඉඳන් මේ තියෙන්නේ. හැබැයි ඒ කාටලේ වෙනස් වීම නොවුණා නම් අද ගෑස් නැහැ ලංකාවේ. මොකද ඒ ඕමාන් සමාගමක්, ඕමාන් වලින් දැන් ගෑස් ගේන්න බෑ. හරිනේ? අද කණ්ඩා වෙන්නේ නැහැ නං. මේිට වැඩිය තොයිලක් නටනවා අපේ විපක්ෂයේ මේ മന്ത്രിවරු හැමෝනා. ඒ කාටලේ වෙනස් වීමේ සුබදායකත්වය දැන්වත් තේරුම් ගන්න ඕනේ. මොකද ඒ කලාපෙ නිමේ දැන් ගෑස් එන්නේ ඉන්දියාවේ අප්‍රශාලාවලට පවා 20%ක් දක්වා අඩු කරලා තියෙනවා. 20යි මේ ගෑස් නිකුත් කරන්නේ. ඇති අපි අතින් අපිට ගෑස් තියෙනවා අපිට අපේ පුද්ගලික සැපයුම් කරුවාගේ දුරල්තාවේ තමා මෙතන ඇත්තනම තියෙන්නේ යාගේ 120% විතර ප්‍රමාණයක් නොලැබීම නිසා අපිට ඒකත් දැන් කවර් කරන්න වෙලා තියෙනවා ඒ ඒ අනුවෙන් ගත්තහම අපි ඒව ගැන බොහොම විපක්ෂයේ මන්ත්‍රීවරු දුක් වෙලා අඬනවා මෙතන ඇවිල්ලා මේ අරයා නැතුණා ඒක හින්දා තමයි මේ ගෑස් නැති කියලා නෑ ඒ ඒ ප්‍රශ්නේ තමයි ප්‍රධානම තියෙන්නේ අද ගෑස් මේ බින්දුවක්වත් නැති වෙන අපිට ඒ කොන්ට්‍රැක්ට් එක අපි සප්ලයි
කරන්න හිටියා. තව විනාඩි දෙකක් තිබෙනවා ගරු එමුතුමා ඔබතුමාට.
ඔව් ඊට පස්සේ ගත්තොත් මම හිතනවා තවත් එකක් කිව්වා මේ ඒ මන්ත්‍රීතුමා මේ විශේෂයෙන්ම 450,000 ලීටර් මේ මෙට්‍රික් ටන් 450,000 කැපැසිටියක් තියෙනවා කියලා. ඔව් ඇත්ත. ඒක ගත්තොත් ඩීසල් වලට 210,000යි 92 වලට 160,000යි ওই විදිහට තියෙනවා 450,000 කැපැසිටියක් මුතුරාජයේ සහ කොළොන්නාවේ. හැබැයි ඒකේ අපි කොහොමද මුළු ඔක්කොම ෆුල් කරගෙන බෑ ඒවැ තියෙන්න ඕනේ මේන්ටනස් කරන්න ඉඩ තියෙන්න ඕනේ වැඩ මේ එම්ටි කරන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේම එන නැව් බාර ගන්න ඉඩ හදා ගන්න ඕනේ. එතකොට ඒවටත් යනවා අඩු ගාණ එක නැවක් 35,000ක් 40,000ක් වෙනවා මෙට්‍රික් ටොන්. ඒවට ඉඳ තියාගන්න ඕනේ මොකද වර්ග කීපයෙන් එනවා. ඩීසලුත් එනවා, පෙට්‍රලුත් එනවා. ඒක එකටත් එනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉඳ ඒ සාමාන්‍යයෙන් අර කොහෙන් හරි ඉලක්කමක් ගත්තටම මේක තේරුම් කරන්න බෑ. 450,000න් ඇත්තටම මේ ලක්ෂයක් විතරම ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් අපිට මෙහෙම ඔපරේෂන් එක සඳහා වෙන් කරන්න වෙනවා. ඉතින් ඒවත් වෙන් කරලා තමයි මේ උපරිමයෙන්ම අපි ගබඩා කරලා තිබුණා. ඒක අපි දැනුත් එහෙම තියෙනවා ඉස්සරහටත්. ඒ හින්දා ඒක මේ පැහැදිලි කරගන්න එක මම හිතන්නේ බොහොම වැදගත් වෙයි. ඇත්තටම යම් පාලිත තත්වයක් ඉදිරියේ විශේෂයෙන් සිංහල අවුරුදු කාලය තුලත් අවශ්‍ය බලශක්තිය ඉන්ධන විදුලි බලය අඛණ්ඩව ලබා දීමට අපි හැකි බව විශේෂයෙන්ම කියන්න ඕනේ. විදුලි බල උත්පාදනයේ රටේ ගමනාගමනයට සහ අනෙකුත් අවශ්‍යතාවන් අවශ්‍ය ප්‍රමාණවත් කංජ තෙල් ඇති බව සහ සැපීමේ සහතික බව මම යලිත් අවධාරණය කරනවා. තවත් එකක් මම විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕනේ දැන් පසුගිය ආණ්ඩු ප්‍රචාරයක් කැරියා සහ ඒගොල්ලෝ පොලිසියක් විදිහට ගෙනාවා මේ තරංකාරීත්වය ඇති කරන්න පුළුවන් කියලා පුද්ගලික සැපයුම්කරුවන් හරහා. දැන් පුද්ගලික කංජ තෙල් සැපයුම්කරුවන් බල්ක් සප්ලයර්ලට බල්ක් පර්චේස් කරන අයට තෙල් දෙන්නේ නැහැ මේ දවස්වල. ඒ හැම එකක්ම ලංකා
නීතිගත
සංස්ථාවෙන් දෙන්නේ. දැන්ට ඒ කර්මාන්තවලට අපි විශේෂයෙන්ම දැන් මේ දවස් 3-4 ඇතුළත බවුසර් 300කට ආසන් ප්‍රමාණයක් අපි බෙදාහැරලා තියෙනවා. ඒ ඔක්කොම පුද්ගලික සැපයුම්කරුව සැපයපු ඒවා. ඒ වගේ අපි හැම දෙයකටම අර කිව්වාගේ ටුවරිසම් වලට හැම ඇග්‍රිකල්චර් හැම එකටම අපි ක්‍රමවේද හදලා තියෙනවා. ඒවා කරගෙන යනවා. ඒ හින්දා මං හිතන්නේ මෙතන කිසිම විදිහකින් රටේ ආර්ථිකයකට දැඩි බලපෑමක් වෙන එක අපි නවත්තගෙන
තියෙනවා.
ඒ හින්දා මං හිතනවා හැමෝම මේක සහයෝගයෙන් ඉස්සරහට යම්. මොකද මේක අපි විතරක් එකට යන්න බෑ. හැමෝම සහයෝගය දීලා විපක්ෂෙත් මං ඉල්ලා සිටිනවා. මේක තේරුම් අරන් අපේ අඩුපාඩුවක් නෙමෙයි මේක ගෝලීය ප්‍රශ්නයක්. ඒක හින්දා මේකත් එක්ක අපි මේක තේරුම් අරන් තේරන කට්ටිය හරි අර කුහකකමට මේකට උදල්ල දාන කට්ටිය නෙමෙයි තේරන කට්ටිය හරි මේක එකතු වෙලා අපි ඉස්සරහට යමු කියලා ආරාධනා කරමින් මම නවතිනවා බොස්.